ගරු මහින්දානන්ද අලුත්ගමගේ මැතිතුමා.
මුලසරි සභාපතිතුමනි, අධ්‍යාපන හා උසස් අධ්‍යාපනයේ වැශීර්ෂය විවාද කරන මේ වෙලාවේ සමාවෙන්ද මහාමාර්ග හා අපේ රාජ්‍ය ඇමතිතුමා බොහොම ස්තුතියි. මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ වැශීර්ෂය විවාදය කරන මේ අවස්ථාවේ මගේ අවධානය යොමු කරන්නේ මහාමාර්ග අමාත්‍යංශය කාරණා කීපයක් සම්බන්ධයෙන්. ගරු ඇමතිතුමනි, ඔබතුමා පිළිගන්නවා මේ අමාත්‍යංශය සුවිශේෂී අමාත්‍යංශය. මං එහෙම කියන්නේ මේ අමාත්‍යංශය හරහා තමයි අපේ රටේ ප්‍රධාන මාර්ග, ඒවගේම අධිවේගී මාර්ග, ඒවගේම විශේෂයෙන් වාහන තදබදය වැනි දේවල් වලට පිළියම් ලබා දීම සඳහා විශාල දායකත්වයක් ලබා දෙන්නේ මේ අමාත්‍යංශය. ඒවගේම අපි දන්නවා පහුගිය කාලේ මේ රටේ මීට වසර ගානකට කලින් දශක දෙකකට විතර කලින් මේ රටේ තිබුණ මාර්ග තදවල තත්ත්වය. ඩිලාන් පෙරේරා ඇමතිතුමා දන්නවා ඉස්සර බදුල්ලට යන්න ගිය වෙලාව. ඒවගේම අපි කතරගමට යන්න, අනුරාධපුරයට යන්න මේ මාර්ග ප්‍රධාන තැන්වලට ගියපු කාල වේලාවල් පිළිබඳ අපි දන්නවා ඇමතිතුමා. හැබැයි අපි පිළිගන්න ඕනේ පහුගිය කාලේ මොනවා වුණත් මහින්ද රාජපක්ෂ ඇමතිතුමාගේ ආණ්ඩුව යටතේ මෙරටේ මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා දැවැන්ත වැඩපිළිලක් හැදුණා. දැන් දකුණු අධිවේගී මාර්ගය ගත්තාම, කටුනායක අධිවේගී මාර්ගය ගත්තාම එවැනි දැවැන්ත මාර්ග ඉදි කරමින් දැවැන්ත වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම මගේ අවධානය යොමු වෙන්නේ මම නියෝජනය කරන, ඔබතුමා නියෝජනය කරන මහනුවර දිස්ත්‍රික්කයේ. ඇමතුමා, මහනුවර දිස්ත්‍රික්කයේ තිබුණ ප්‍රධානම ප්‍රශ්නය තමයි මහනුවර මාර්ග තදබදය අවම කිරීම සඳහා ගන්නෝරුවේ සිට පෙර කටුගස්සර පාලම දක්වා මන්තිරු හතරක මාර්ගයක් ඉදි කිරීම. මම මහනුවර නගර සංවර්ධන කමිටුවේ සභාපතිවරය හැටියට ඒ දවස්වල ඔබතුමාටත් මතක ඇති, අපි දැවැන්ත වැඩකොටසක් කරා මේ මන්තිරු හතරේ පාර හදලා මහනුවර නගරයේ තියෙන තදබදය අවසන් කිරීම සඳහා. ඒ වගේම අපි ඒ දවස්වල ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘති ගෙනෙල්ලා අපි හිටපු ආරක්ෂක ලේකම්තුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එතුමා ඒ දවස්වල සම්බන්ධ කරගෙන දීලා දැන් අද කටුගස්සොට මන්තිරු හතරේ මාර්ගය යනවා. ඒ සියලු වැඩ කටයුතු සිද්ධ වෙනවා. හැබැයි අමතුමා, ඔබතුමා දන්නවා ගැටඹෙන් පටන් ගන්න කොටස. දැන් මේ අවුරුදු 3ක් වුණා. ගැටඹේ සිට මන්තිරු හතරක එන්න තියෙන මීටර් 500. මේ මීටර් 500 තාම හදාගන්න බැරි වෙලා තියෙනවා. දැන් අවුරුදු 3කට ආසන්න කාලයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ තදබදය හදපු නැති නිසා ඔබතුමා දන්නවා මහනුවර නගරයට එනකොට ඇති වෙලා තියෙන තදබදය. හැබැයි අපි ඔබතුමාට මතකයි මම ඇමතිවරයා හැටියට ඉඳපු කාලේ, ඒ කාලේ අපි මහනුවර විලියංගොපල්ලෝ වාරේ මන්තිරු හතර දාන්න යනකොට මිනිස්සු විරුද්ධ වෙද්දි අපි මැද හිටලා මම පාරේ ඉඳගෙන අපි මිනිස්සුන්ට කතා කරලා මැදිහත් වෙලා ඒව හැදුවා. හැබැයි අද ඒක යන්නේ ඇමතිතුමා. ඒ වගේම විලියංගොපල්ලෝ මාවතේ ඔබතුමා දන්නවා උඩහට යන ඔබතුමාලගේ නිවස් පැත්තට මෙහා පැත්තට යන පාරෙන් එහා පැත්ත කෑල්ල ස්ටේෂන් එකට මෙහා පැත්තේ සම්පූර්ණයෙන් වැඩ නැවතිලා. ඒ නිසා ඔබතුමා ඇමතිවරයා හැටියට ඉඳද්දිත් මහනුවරට වැඩක් කරන්න බැයි නම් ඇමතිතුමා ඉතිහාසයේ කවදාවත් අපට වැඩක් වෙන්නේ නැහැ. දැන් කටුගස්සොට ඉඳලා මහයියාව පාර හැදෙනවා. හැබැයි මහයියාව බින්ගේ හැදෙන්නේ නැහැ. ඒතකොට බොටල් නෙක් එකක් ඇදලා. ඒ නිසා මේ මාර්ග තදබදයේ සඳහා පහුගිය කාලේ අපි කරගෙන ගියපු වැඩපළවලට අමතරව අලුතෙන් වැඩ යන්නේ ඇමතිතුමා. ඒ යන වැඩත් ඉබියක් ඉබාගත යන්නේ. එනිසා ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා මහනුවර නගරයේ වාහන තදබදයට පිළියමක් හැටියට. තමුන්නාන්සේ අපි කරගෙන, මට මතකයි ඔබතුමා මේ ආණ්ඩුව බලයට පත් වෙච්ච ගමන් පළවෙනියටම අපේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව කැඳවලා මහනුවර නගර සංවර්ධනය ගැන සාකච්ඡාව කරා. ඉතින් මම ඒක හිටපු සභාපති. ඉතින් මම හිතුවා ඔබතුමා ඒ සාකච්ඡාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලලා කැඳවනකොට මහනුවර සුරපුරයක් වෙයි කියලා ඉස්සරහට. හැබැයි ඔබතුමා දන්නවා කෙස් ගහක්වත් වැලි අටයක්වත් මහනුවර නගර සංවර්ධන සැලැස්මේ සිද්ධ වුණේ නැහැ මේ මාස 36ටම. අපි කරපු වැඩ ටික ඔබතුමා දන්නවා. ස්ටේෂන් එක ඉස්සරහ කඩට ගිවත් කරලා, බස් ස්ටෑන්ඩ් එක හදලා, විලියංගොපල්ලෝ මාවත මන්තිරු හතර හදලා, අපි කරපු දෙයට අමතරව අඟලක් දශමයක් නූල් පොටක වැඩක් තමුණාසේට බැරි වුණා මහනුවර දිස්ත්‍රික්කයේන ප්‍රබලම කැබිනට් අමතුමා හැටියට මේක කරන්නේ. එනිසා අමතුමා, මම ඔබතුමාට චෝදනාවක් එල්ල කරන්නේ සල්ලි මදි ඇති. හැබැයි මහනුවරට වැඩක් උනේ නැහැ පහුගිය කාලේ. හැබැයි අපි ඒක පටන් ගත්ත, අපි ඒක කරා අමතුමා. එනිසා ඔබතුමා මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයා හැටියට මැදිහත් වෙලා වහාම කඩිනමින් මහනුවර නගර සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කරන ගමන් මේ මහනුවර නගරයේ මාර්ග තදබදය කඩිනම් කිරීම සඳහා මහයියාව බිංගියත්, ඒවගේම ගැටඹේ ආරම්භ කරන ස්ථානයේ මේ කටයුතු ටිකත් කඩිනම් කරන්න ඒකෙන් ඉල්ලීම අපි ඔබතුමාට කරනවා. ඒවගේම ගරු ඇමතිතුමා, මම නියෝජනය කර නාවලපිටිය ආසනේ මම මාර්ග සංවර්ධන අධිකාරියටයි මගේ ආසනේ දෙන සියලු පාරවල් කාපට් කරා. හැබැයි ප්‍රධාන පාර ඔබතුමා දන්නවා අපි ඉන්න ගම්පල 12 භාගේ පාර. මේ පාර අපි වැඩ කටයුතු ආරම්භ කර RD එකේ පාර. මගේ කාලේ කිලෝමීටර 9ක් හැදුවා. ඇමතුමා අංගල කේන්හාට ආර්ඩීගේ පාර ගිහිල්ලා නැහැ. ගම්පල 12 භාගේ පාර. ඒ නිසා ඇමතුමා මේ හදපුවා නැවතිලා. දැන් මා මේක හරියට නිකන් ආර්ඩී එකේ හදපුව පාරවල් නිකන් මේ ශ්‍රී ලංකා කාරයන්ගේ පාරවල්. ඒ නිසා මේව හදන්නේ නැහැ වගේ. මේකේ ඔක්කොම යන්නේ මිනිස්සු. ඒ නිසා ඇමතුමා මේ කරගෙන ගියපු ව්‍යාපෘති ඉතාම වටිනවා. ගම්පල 12 භාගේ පාර කියන්නේ විශාල ජනතාවක් ගමන් කරන විශාල මිනිස්සු ප්‍රමාණයක් ජීවත් වෙන ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ජීවත් වෙන පාරක්. හැබැයි මේව වෙන්නේ නැහැ. දේනිසගරු ඇමතුමා ඒ වගේම නාවල පිටියේ සිට කඩියල්ලන දක්වා මාර්ගයේ මේ වැඩකටයුතු ආරම්භ කරපු සියලු පාරවල් නවත්තලා තියෙනවා. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ මාර්ග සංවර්ධන අධිකාරියන් පාරවල් ඒ නිසාම අපි දක්වා ඔබතුමාලා මන්ත්‍රීවරුන්ට කිලෝමීටර් ගානක්
හදනවා
වෙන්න ඕනේ.
ඔඩර් ප්ලීස්. මුලාසුන සඳහා මන්ත්‍රීවරයෙක්ගේ නමක් යෝජනා කරන්න කියලා ඉල්ලීමක් කරනවා.
ස්ථිරකරණ යෝජනා.
මන්ත්‍රීවරයෙක් ස්ථිර කරන්න.
මම සන්තෝෂ වෙනවා අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ අනාගත නායකතුමා කාවින්ද ජයවර්ධන මැතිතුමා. හැබැයි තාම ආසනයක්වත් හම්බ වෙලා නැහැ. ඔබතුමාගේ තාත්තා එක්සත් ජාතික පක්ෂයට ගොඩක් කැප කරපු කෙනෙක්. එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ජයලත් ජයවර්ධන බැන්තුමා යාපනයේ ගිහිලා සයිරන් බෙදලා බොහොම කැප කරපු කෙනෙක්. හැබැයි තාම ආසනයක් නැහැ. අපේ පැත්තේ ඉඳන් ඔහොම වෙන්නේ නැහැ. කමන්නේ. අපි ආඩම්බර වෙනවා ඔබතුමා මුලස්සනේ ඉන්නකොට කතා කරන්න ලැබීම ගැන. ඔබතුමාලාගේ තරුණ මන්ත්‍රීවරුන්ට තැනක් නැහැ. ලයිස්තුවේත් පළාත් පාලනයේ තරුණයන් අයින් කරානේ. ඒ නිසා ඔබතුමාට ආසනයක් නැහැ. අපි එක වෙනම කතා කරමු. ඒ නිසා ආසනයක් නැති හින්දා මට ටිකක් වැඩියෙන් වෙලාව දෙන්න. ඒ නිසා මම කියාගෙන ආවේ ගරු ඇමතුමා ඊළඟට පේරාදෙණියේ ගලහ සිට පේරාදෙණියේ ගලහ පාර ඇමතුමා මේ සියල්ල මුල්ගල් තියලා වැඩකටයුතු ආරම්භ කරන්න ගියපු වැඩ ටික ඇමතුමා නැවතිලා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් ඔබතුමා ඇමති දුර ආය මහමාර්ග ඇමතිකමක් මහනුවර හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා අපිට ආරංචි වුණා පහුගිය කාලේ අමාත්‍යාංශය වෙනස් කරන්න යනකොට ඔබතුමා ගිහලා අඬලා අරේ මේකලා අමාත්‍යාංශය අපෝ ඉල්ලගත්තා කියලා ආරංචි කතාවක් ගියා. ජනාධිපතිතුමා ගාවට ගිහලා අඩේව කරන්න එපා වට මේක දෙන්න කියලා. කමක් නැහැ. හැබැයි ඔබතුමාට අඬලා හරි ඔබතුමා ඒක තියාගත්තら ඒකත් හොඳයි. හැබැයි ඔබතුමාට අඬලා තියාගත්තර වැඩක් නැහැ. නුවරට වැඩක් කරන්නේ නැත්තම්. එවනේ පීදාස මන්තුමා. පිළිගන්නවනේ. මේ
මාර්ගය තුමාසෙන් තියන්න කියලා.
ආන්න දැක්කද අර බෑන්. කඳුරට නායකයා අපේ ඇමතිතුමා මහාමාර්ග ඇමතිවසෙන් තියන්න කියලා ඉල්ලීමක් කරාලු. බොහොම හොඳයි. අපේ ඉතින් නෝ පීදාස මන්තුමා ඒ කිලෝමීටර් 5ක්වත් පාර හදලා දුන්නේ නැහැ නේ වැඩක් නැහැ නේ කිව්වට. ඒ නිසා මම කියාගෙන ආවේ ගරු ඇමතිතුමා මේ වැඩකට ඉදිරි ඔබතුමා මම කිව්වේ නුවර අමාත්‍යවරයා හැටියේදී කාලේ මේ මහනුවර දිස්ත්‍රික්කයේ අඩුගානේ මාර්ග සංවර්ධනයේ අයිතිකාරී පාරවල් ටික හදලා මේ වැඩපිළිවෙල මේ අවුරුදු 3 කාලේ නම් ඔබතුමාට CM 5යි ලකුණු දෙන්න පුළුවන්. CM 5යි 95ක් දෙන්න බෑ. ඒ නිසා ඔබතුමාගේ දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරියේ පාරවල් ටික තමුන්නාසේ හදලා දෙන්න එකිනෙක ඉල්ලනවා. ඊළඟට ඔබතුමා ඔබතුමා දන්නවා මාර්ග සංවර්ධන අධිකාරියට අයිති කිලෝමීටර් 12380ක් තියෙනවා. ඒ පාරවල් ඒ B පාරවල් ඒ C පාරවල් සහ BB පාරවල්. දැන් මේව හදන්නේ නැතුව දැන් ඔබතුමාලා කරනවා මන්ත්‍රීවරුන්ට සල්ලි දෙනවා. ඒක දෙන්න ඕනේ ඔබතුමා. මං විරුද්ධ නැහැ. දැන් ඔබතුමාලා ඩිලාන් පෙරේරා ඔබතුමාලාට ඒ මන්ත්‍රීවරුන්ට දෙන්න ඕනේ කිලෝමීටර් ගණන්. ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබතුමා මන්ත්‍රීවරුන්ට හදන්න දෙන පාරවල් වල කිසිම ප්‍රමිතියක් නැහැ. අපරාධ ඩිලාන් පෙරේරා ඔබතුමා ඒ පාරවල් හදන එක එන්න ඔබතුමා අපේ ආසනයට අවිලා බලන්න නිකම් පස්ගොඩේ තාර දාලා දානවා. නිකම් පස්ගොඩේ ගල් ටිකක් ඇදලා තාර දැම්ම ඉවරයි. සත පහකට වැඩක් නැහැ ඔබතුමාලා මන්ත්‍රීවරුන්ට දෙන වැඩපිළිවෙල ඒ පාර හොඳට හදන්න කියන්නේ. ඇමතුමා කිසිම ප්‍රමිතියක් නැහැ මාර්ග සංවර්ධන අධිකාරියේ මන්ත්‍රී නිකම් ඔබතුමාට මං එන්න මම අවිලා පෙන්වන්නම් ෆොටෝ ගෙනලා පෙන්වන්නම්. පස්ගොඩේ ගල් දාලා තාර දානවා සුමාන දෙකෙන් පාර කැඩෙනවා. ඒ නිසා මන්ත්‍රීවරයෙකුට දෙන එකේ කිසිම වැඩක් නැහැ. ඒක දෙන එක ප්‍රමිතියක් ඇතුව ඒ පාර හැදෙන හොඳ වැඩපිළිවෙලකට හදන්න ඇමතුමා ඒ මන්ත්‍රීතුමාලාට තියෙන ඡන්ද ටිකක් නැති වෙනවා. ඒ හදන ක්‍රමවේදය තුළ ඒ මන්ත්‍රීවරුන්ට පාරවල් දෙන එකේ හොඳ වැඩපිළිවෙලකට ඒක හදන්නේ කියන එක ඔබතුමාට කියනවා. ඊළඟට ඇමතුමා තව ප්‍රශ්නයක් තියෙනවා මේ අමාත්‍යාංශයේ. ඒ තමයි දැන් ඔබතුමාලගේ මහා පරිමාණයේ තියෙන කොන්ත්‍රාත්. දැන් ඉස්සර අපේ ආණ්ඩුව කාලේ වැඩ තිබුණා. එතකොට කොන්ත්‍රාත් කරුවන් අතර තරගයක් තිබ්බා. දැන් කොන්ත්‍රාත් කරුවන්ට වැඩ නැහැ. එතකොට ඇමතුමා බිඩ් කරනකොට කොන්ත්‍රාත් එකෙන් 35ක් 40ක් අඩුවෙන් බිඩ් කරන්නේ. දැන් ඔබතුමා බලන්න ප්‍රධාන ප්‍රොජෙක්ට්ස් ඔක්කොම ගත්තාම අඩුවට බිඩ් කරලා ගන්න. දැන් අඩුවට බිඩ් කරලා ගත්තම ඇමතුමා කොහොමද මේ පාර හදන්නේ? මේකේ ප්‍රමිතිය මොකද්ද? ඉතින් ඒ නිසාද බරපතල ප්‍රශ්නයක් තියෙනවා කොන්ත්‍රාත් කරුවන් අතර. කොන්ත්‍රාත් දෙනකොට ඉතාලම අඩු මුදලකට කොන්ත්‍රාත් කරුව ගන්නවා. නිලධාරියල් අරේ මේ ගලකනේ සීයක කොන්ත්‍රත්තක රුපියල් 60ට ගත්තහම් කොහොමද ඒක හදන්නේ? ලාභෙ 120ක් තිබ්බම කොහොමද ඒක හදන්නේ 40යි. ඒ නිසා එතුමා මේකේ අඩු ගානේ කොන්ත්‍රකත් ගන්න යම් සීමාවක් දාන්න. යම් සීමාවක් දාන්න 100යි නම් අඩු ගානේ 90කටවත් 80කටවත් එන්නේ නැත්නම් එයින් එහාට බිට් කරොත් දෙන්නේ නැහැ කියලා. මේ මාර්ගයේ ප්‍රමිතිය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ මාර්ග හදනකොට ප්‍රමිතිය පිළිබඳ සැලකිලිමත් වන්න ඒක නිලීම කරනවා. ඒ වගේම ඔබතුමා අමාත්‍යංශයේ කොන්ත්‍රාත්කරුව විශාල ප්‍රමාණයකට මුදල් ගෙවලා නැහැ කියලා අපි එදා කෝප් කමිටුවේ දැක්කා. විශාල කොන්ත්‍රාත්කරුව අද අමතුමා ද ඔබතුමාලා වැඩ කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ලොයිස් ද්වාරා වැඩ කරනවා. හැබැයි කොන්ත්‍රාත්කරුව වැඩ කරලා කොන්ත්‍රාත්කරුවන්ට සල්ලි නැහැ. දේවලුසුගේ වාහන ලීසින් වලින් ගෙනියනවා. මහා බරපතල ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒ නිසා කරුණා කරලා මේ කොන්ත්‍රාත්කරුවන්ගේ මුදල් ටික නියම වෙලාවට ගෙවලා කරන්න පුළුවන් ප්‍රමාණය. ද අමාත්‍යංශයට සල්ලි නැහැ කියනවා. හැබැයි ඉතින් ඔබතුමා උපදේශකයෝ ටික නුවරින් දාලා මන්ත්‍රීවරු ටික දාලා ඔබතුමාගේ ඡන්දේ වැඩ ටික කරනවා. දෙක උපදේශකයෙකුට 75000යි 80000යි කම ඒව ප්‍රශ්නයක් නැහැ. හැබැයි මම කියන්නේ සල්ලි තියෙනව නම් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ සල්ලි තියෙනව නම්. දැන් එක්සත් ජාතික පක්ෂයේ මහනුවර දිස්ත්‍රික්කයේ ඉන්න සියලුම මන්ත්‍රීවරු මාර්ග සංවර්ධන අධිකාරිය උපදේශකයෝ. ඉතින් බලන්නකෝ ඉතින් රටේ පාරවලට දෙයියන්ගේම පිටයිනේ. ඉතින් ඒ නිසා ඒක කමක් නැහැ. හැබැයි අමතුමා ඒවට ගෙව්වට කමක් නැහැ. ප්‍රමුඛතාවයෙන් ගෙවිය යුතු ඒවට මුදල් නැහැ. ඒ නිසා ඔබතුමාගේ අවධානය යොමු කරන්න ඕයි කියලා කියනවා. ඒ පිළිබඳව ඊළඟට කරු අමතුමා මහනුවර අධිවේගී මාර්ගයේ මේක පිළිබඳව මම දීර්ඝව කතා කරන්නේ නැහැ. මොකද මගේ එදා ඔබතුමාගේ විවාදයේදී මම කතා කරපු නිසා මම ඔබතුමාට කිව්වා මේ මහනුවර අධිවේගී මාර්ගය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා පාලනය හිටියා නම් අද වෙනකොට මේකේ 90%ක් ඉවරයි. අපි එදා මුල්ගල් තිබ්බේ අපේ සැලසුම 2019 මහනුවර අධිවේගී මාර්ගය අවසන් කරන්න. දැබැයි ඔබතුමාලට තාම බැරි වුණා පටන් ගන්න. මම ඒක තමයි ඔබතුමාට කිව්වේ ලකුණු දෙනවා නම් මහමාර්ග අමාත්‍යංශයට 5%යි දෙන්න පුළුවන්. වැඩ වෙලා තියෙන 5%යි. ඇයි තමුන්නාන්සේලට මහනුවර අධිවේගී මාර්ගය කරගන්න බැරි වුණේ? ඔබතුමාලා මහලුවර අධිවේගී මාර්ගය කරන්න කලින් අගමැතිතුමත් එක කට්ටියක් ජපානේ ගියා. ජපානේ ගිහලා ජමාතේ සමාගම් හම්බුණා. සමාගම් හම්බෙලා සභාවත් එක්ක නෙගෝෂියේට් කරා. නෙගෝෂියේට් කරලා සියලු ගණදෙනු ටික කතා කරලා තමයි තානාපතිතුමා හරහා නන්ටි වාගත්තේ. එහෙම නැතුව අපි පහුගිය කාලේ කරපු විදියට මේ මහා මාර්ග අමාත්‍යංශය කරගෙන ගියා නම් මේ අධිකර දීපු මේ පාරවල් දීපු විදියට ක්‍රමවේදයට දුන්නා නම් අද පාර ඉවරයි. එක එක කෙනාට කොමිස් ගන්න සන්තෝෂම් ගන්න හදපු නිසා අද මහනුවර අධිවේගී මාර්ගය සම්පූර්ණයෙන් නැවතිලා. මම දැක්කා අපේ රාජ්‍ය අමතුමා ඩිලාන් පෙරේරා අමතුමා ජනාධිපතිතුමා ඉදිරියේ ඔබතුමාලා සියලු දෙනා කැඳවලා මහනුවර අධිවේගී මාර්ගයේ ප්‍රගතිය ඇහුවා. ඒක අහගෙන ඉඳද්දී නිකන් අපට තේරුණේ නම් ඒකේ ලොකු ඒක ඇතුලේ ලොකු පංචාවක් හොරගමක් තියෙනවා වගේ තමයි අපට තේරුණේ. ඉතින් අපි දන්නේ නැහැ ඒ සාකච්ඡාවේ හිටිය ඔබතුමා රාජ්‍ය අමතුමා ජනාධිපතිතුමා. හැබැයි ඒ ක්‍රමවේදය බැලුවාම දැන් ටෙන්ඩර් එකෙන් රිජෙක්ට් වෙච්ච සමාගම් දෙකක්. දැන් මට තේරෙන්නේ නැහැ රිජෙක්ට් වෙච්ච සමාගම් දෙකකට අපි දෙන්නේ කොහොමද කියලා. චීන තානාපතිතුමා කියනවා ලංකාවේ ටෙන්ඩර් පටිපාටිය පිළිගන්නවයි කියලා. අපි ටෙන්ඩර් එකෙන් බහැරව දෙනවා. ඉතින් මට තේරෙන්නේ ඔබතුමාලා බිලියන 10ක් වැඩියෙන් දෙනවා. ඒ වගේම ඔබතුමාලා දීලා තියෙන සමාගම මම ඔබතුමාට එදත් කිව්වා තවත් රටක කොන්ත්‍රාත්තයක් කියලා දෙනවා 1 මිලියන් US වලට 11 මිලියන් US පටන් ගන්න තියෙන්නේ. දැන් US මිලියන 11ක් දක්වා ගිහිල්ලත් පාර අවසන් වෙලා නැහැ. සෝ ඔබතුමාලා හිතනවා නම් බිලියන 130 ගානකට මේ මහනුවර අධිවේගී මාර්ගය ඉවර කරන්න පුළුවන් කියලා. ඔබතුමා නැගිටලා මහමාර්ග ඇමතිවරු හැටර වගකීම ගන්නවා නම් මම බිලියන 135ට මේ මාර්ගය ඉවර කරනවා කියලා ඔබතුමාට කටක් කරලා කිසි කෙනෙකුට මේ පාර්ලිමේන්තුවේ අපි කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. අපි ඔබතුමා රකින්නවා. හැබැයි මම ඔබතුමාට කියනවා බිලියන 200න් එහා ඔය පාර ඔබතුමා ඉවර කරන්නේ නැහැ. බිලියන 200න් එහා මම අද කිව්වා කියලා හිතා ගන්න. බිලියන 200ක් යනවා මේ පාරට. 200නුත් තමුන්නාසෙලා නවත්තන්නේ නැහැ. මේක තමයි යන හැටි. ඉතින් ඒ නිසා දැන් කියනවා බිලියන 10යි වැඩි කියලා. හැබැයි මතක තියාගන්න බිලියන 70කට එහා මේ මාර්ගයට තමුන්නාසෙලට වැඩියෙන් ගෙවනවා. තමුන්නාසෙලා මොන දෙයක් කරලා හරි කමන්නේ නැහැ. පාර හදන්න. පාර හදන්න අඩු ගානේ. පාර හදෙන්නෙත් නැහැ. තාම කතා කරනවා. තාම කතා කරනවා. ඔබතුමා කර උපදේශක කෙනෙක් දාලා තිනවා කවුද චමින්දද බමින්දද කියලා. කොම්පැනි කියලා නෙගෝෂিয়েට් කරනවා. සභාපතිතුමාලා කවුරුත් නැතුව කතා කරනවා. ඉතින් මේ මේ යන්න බෑ. මෙම යන්න බෑ මෙතුමා. දැන් කොන්සෝටියම් එකක් අස්සම් කරන්න යනවා සමාගම් දෙක අතරතුර. එහෙම කරන්න බෑ. ඉතින් ඒ නිසා කරුණා කරලා මෙතුමා ඕනේ ගානක් ගන්න ජපානේ කියලා කමක් නැහැ. හැබැයි මහනුවරට පාර හදන්න. අපිට ඕනේ පාර. අපි ඉල්ලන්නේ මහනුවරට අධිවේගී මාර්ගයක් ඕනේ. අපිට දවල්ට මෙතුමා ඔබතුමා දන්නවා පැය 5ක් අපිට යනවා. පැය 4-5ක් යනවා මේ පාර යන්න. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ කරුණා කරලා කඩින මේ පාර හදන්න. හැබැයි මේ පාර දීපු ක්‍රමවේදය වැරදි. ඒ නිසා මතක තියාගන්න කාමරේ ඉන්න නිලධාරී මහත්වරුත් FCID ඒ ඉස්සරහටත් තියෙනවා. හොඳට මතක තියාගන්න. ඔය FCID එකම තමයි ඉස්සරහටත් තියෙන්නේ. ඒ නිසා වැරදි විදියට දීලා කරලා ඒ අපේ නිලධාරී ඒ වගේම ඔය නිලධාරින්ටත් ඒවට තීන්දුව ගන්න සිද්ධ වෙයි. අමතුමාලා කිව්ව විදියට කරන්න එපා. ඔබතුමාලා හරියට කරන්න අවසානයේ ඔබතුමාලට කවුරුත් නැති වෙයි. ඒ නිසා නිලධාරී මහත්වරුන්ට ඒකත් කියන්න ඕනේ. ඊළඟට අමතුමා
මම ඔබතුමාට කියන්න කැමති මහනුවර අධිවේගී මාර්ගයේ හැම පියවරක්ම අරන් දින කැබිනට් අනුමැතිය ඇත. කැබිනට් අනුමැතිය නැතුව කිසිම දෙයක් කරලා නැහැ.
ඇමතුමා කැබිනට් අනුමැතිය ඕකනේ ඕකනේ තියෙන පලිහ කැබිනට් අනුමැතිය දිනවා. දැන් ඕනෙම වැරදි වැඩක් කැබිනට් අනුමැතියෙන් කරොත් හරි. කැබිනට් අනුමැතියෙන් කරොත් හරි. ඕනෙම වැරදි වැඩක් කරන්න බලන් කැබිනට් අනුමැතියෙන්. ඉතින් කැබිනට් අනුමැතිය තියෙන එකටනේ ජනාධිපතිතුමා රැස්වීම කැඳෙව්වේ. කැබිනට් අනුමැතිය දීපේ කියන්නේ ඇමතුමා ඒක නෑ ඇහුවේ. ඒකනේ ඇමතුමා ප්‍රශ්න කරේ. තමනාසල කරේදී ගැලවුණේ කැබිනට් අනුමත කරපු ව්‍යාපෘතියකටනේ. තේරස ඇමතුමා කැබිනට් එක දාන්න එපා. ඔකේ ඇමතුමා.
මම ඔබට පැහැදිලි කරන්න කැමැති. ඒ සංවාදයේ ටීවී එකේ ගියා. නමුත් මන් දුන්න උත්තර භාගයක් කපලා තිබ්බා. ජනාධිපතිතුමා මූලාසනයේ ඉන්න අවස්ථාවක තමයි කැබිනට් මණ්ඩලයේ මේ අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සියලු තීරණ ගත්තේ.
ඒක නේ ඔබතුමා පිළිගන්නවා ජනාධිපති ලේකම්කාරයල ඔබතුමාට විරුද්ධව කුමන්ත්‍රණයක් තියෙනවා කියලා.
ඒක මන් දන්නේ නැහැ. නමුත් මන් දුන්න උත්තර මොකද ඩිලාන් පෙරේරා අපි හිතුවත් ඇමතුමා මේ කැබිනට් එකේ නැහැ. අපි ටෙන්ඩර් එක දුන්නේ ටයිසේ සමාගමට ප්‍රසිද්ධිය ටෙන්ඩර් කැඳවලා.
ඇමතුමා ඔබතුමා පිළිගන්නවද මේ කම්පැනිස් දෙකම රිජෙක්ට් වුණා කියලා?
නෑ නෑ ටයිස් සමාගම රිජෙක්ට් වුණේ නැහැ.
ඇයි නැත්තේ? පළවෙනි එකේදී බොන්ඩ් එක දැම්මද ටයිස් සමාගම?
You are mistaken.
So explain me right. So if I am wrong you correct me sir.
No, it was given to Taisei.
Yeah.
Taisei it was given to Taisei. Even now the bid is for Taisei.
Hari Taisei ke palaweni ke bond ekak dunnada big bond ekak. Idi amathuma kalpana karana amathuwada vinadi deka kena uttar den. Hari api vaayadekata yanna one hari hari. Obathuma kiyenawane hariyata una kiyala.
Nae amathuma me adivegi
amathuma palaweni wate Taisei reject ne amathuma.
Taisei reject une big bond ekak thibbe nathi
nisa. Idi big bond ekak thibbe nathi
nisa. Idi aithya dewwa.
Idi amathuma
aithya dewwa. ආයිත්‍ය දෙවුවා තාක්ෂණික දෝෂයක් නිසා නෙවෙයි.
ඇමතුමා
ටයිසේක රිජෙක්ට් වුණේ බිඩ් බොන්ඩ් එක
තිබෙන නිසා. ඇමතුමා ආයිත්‍ය දෙවුවා කියන්නේ පිළිගත් ටෙන්ඩර් පටිපාටියක් නෙවෙයි. තානාපතිතුමා ලියුමක් කරනවා මේක ඇතුළත් කරගන්න කියලා.
නෑ නෑ එහෙම දෙයක්
නෑ. මේක නිකන් ලව් ලෙටර් ලියනවා වගේ නේ ටෙන්ඩර් දාන්න.
දෙයක් නෑ.
ඔබ හරි 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 ඔබතුමා කියනවනේ හරි කියලා. ඔබතුමා කියනවා හරි කියලා අපි ගැටුමකට යන්න ඕනේ නෑ. ඔබතුමා කියනවා හරි කියලා අපි කියනවා වැරදි කියලා. රිජෙක්ට් වෙච්ච සමාගමකට දීලා තියෙන්නේ. ටයිසේට දෙන්නත් බෑ තමුන්නාසෙට. තමුන්නාසෙට අනිත් සමාගමකට දෙන්නත් බෑ. කන්සෝටියම් එකක් ගහලා දෙන්නත් බෑ. මේ දෙකම වැරදි. මං කියන අපිට කමක් නෑ. තමුනාන්සලා බේරගන්න ඒවා බේරගන්න අපි කියන්නේ පාර දෙන්න තමුනාන්සලාගේ මේ අනම්මන නෙගෝෂියේෂන් සිත අපිට පාරක් නැහැ අපි කියන්නේ පාර දෙන්න තමුනාන්සලා
කිමති තමුනාන්සලා ටීවී එකේ කතා කරන විදිය දැක්කම ආයෝජකයෝ බය වෙනවා මොන 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 ව්‍යාකෘතිය පටන් ගන්න හැදුවත් තමුනාන්සලා ටීවී එකේ විවේචනය කරන ආකාරය දිහා බැලුවම ආයෝජකයෝ බය වෙනවා
ඒ කියන්නේ අපි ලොකු වැඩකාරෝ
ඒක ඇතුළේ නැති.
ඒ කියන්නේ අපිට යමක් කරන්න පුළුවන් කියන එක
පුතේ. සහයෝගය දෙන්න.
ඒ කියන්නේ මෙච්චර ආණ්ඩුවකට මෙච්චර බලවත් තුනෙන් දෙක බලයක් තියෙන ආණ්ඩුවකට අපි රූපවාහිනිය අපි ගිහිල්ලා දෙරණට හරි ස්වර්ණ
මාධ්‍ය හැටි
හිරු එකේ ගිහිල්ලා විවාදයකට කරාම සුද්ධ වෙනවා.
ඔබතුමා දන්නවනේ මාධ්‍ය.
ඒකලෝ ආයෝජකයෝ දැම තුමා.
අද යහපාලන ආණ්ඩුවෙන් මාධ්‍ය නිසාද ලබා දීලා තියෙනවා.
ආ.
ඉතින් සහයෝගය දෙන්න ඔබතුමා මේ පාර හදන්න.
නෑ නෑ යහපාලන ආණ්ඩුවේ අමතුමා මාධ්‍ය නිදහස නම් ආය කට පුරවලා දීලා තිනවා. අගමැතිතුමා නම කියලා කියන්නේ ඒකනේ. මාධ්‍යවේදී අගමැතිතුමා නම කියලා කතා කරන්නේ ඒකනේ. මාධ්‍ය නිදහස කිරිපැණි ඉතිරෙනවා අමතුමා. ඒකනේ කියලා වැඩක් නැහැ. ඔබතුමා කියනවා ආයෝජකව අමතුමා අපි විපක්ෂයේ කෑ ගැහුවා මෙන්න නැහැ කියලා. ආයෝජකව එන්නේ නැත්නම් අපි හින්දා නෙමෙයි අමතුමා. තමුනාසෙට මතකද පෝට් සිටිය මුල්ගල ගලවලා විසිකරා. චීනේ ජනාධිපතිතුමා ලංකාවට ආयला පෝට් සිටියක වැඩ පටන් ගත්තේ. තමුනාසෙලා මුල්ගල ගලවලා විසිකරා. චීනේ ජනාධිපතිතුමා එංගලන්තයට ගියාම රජින පිළිගත් හැටි ඔබතුමා දැක්කද? එංගලන්තර උදව් කරපු හැටි දැක්කද? තමුනාසෙල ආණ්ඩුව දිනපු ගමන් චීනෙට ගහපු වැඩි තමුනාසෙල ආයෝජකෙ ඉන්න නැති අපි හින්දා නෙවෙයි අමතුමා ආයෝජකෙ ඉන්න නැති අපි හින්දා නෙවෙයි තමුනාසෙල මහ බැංකුව මංකොල්ල කාපු හින්දා ශ්‍රී ලංකා මහ බැංකුව කරේ මිනිස්සු බලන්නේ මේ മന്ത്രിවරු ටීවී එකේ කියලා මට තේරෙන්නේ නැහැ ඔබතුමාගේ දැනුම ඔබතුමා මට වැඩිය බොහොම බුද්ධිමත් කෙනෙක් වෙන්න බලෝ හැබැයි ඔබතුමාගේ දැනුම ගැන මං කනගාටු වෙනවා ආයෝජකයෝ ඉන්න නැත්තේ මහ බැංකුව මල්ලොක්කොල්ල කාපු නැති නිසාද එහෙම නැත්නම් පෝට් සිටිය ආපු ආයෝජක ගහල ලෝපේ හින්දාද එහෙම නැත්නම් පාර්ලිමේන්තු മന്ത്രിවරු මේ විපක්ෂයේ മന്ത്രിවරු ඉඳලා මේ ටීවී එකේ කතා කරපු හින්දාද ඉතින් මට තේරෙන්නේ නැහැ ඒකනම්. ඉතින් ඔබතුමා හිතනවා නම් ආයෝජකෝ මෙරට දෙන්නේ නැත්තේ විපක්ෂයේ മന്ത്രിවරු පාර්ලිමේන්තුවේ කතා කරන හින්දා කියලා. එහෙනම් මේ පාර්ලිමේන්තුවේ කිසිම මන්ත්‍රවරට කතා කරන්න හම්බ වෙන්නේ නැහැ. කිසිම ආයෝජකෙක් එන්නේ නැහැ. ඒ නිසා කරු ඇමතුමා මම ඔබතුමාට කියන්නම්.
කරු മന്ത്രിතුමා ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
මට දලසලහපුරු ඇමතුමාගේ විනාඩි 8ට එකට එක්කව කර කරු ඇමතුමා ඉතුරු වෙච්චාට. බොහොම ස්තුතියි. ඒ නිසා මම ඔබතුමාට කියනවා ආයෝජකෙක් එන්නේ නැත්තේ හින්දා නෙවෙයි. ඊළඟට කරු ඇමතුමා අමාත්‍යාංශයේ තවපටි චෝදනාවක් තියෙනවා. මම දන්නේ නැහැ මේක කවුද කියලා. මබතුමා මහනුවර දිස්ත්‍රික්ක ඇමතිවරයෙක් ඉඳන් මම මේක නම් කරන්නේ නැහැ. ඇමතුමා අමාත්‍යංශය කරන සියලු කොන්ත්‍රාත්වලින් බිල් ගන්න එනකොට 1/3 කොමිස් මුදලක් ගන්නවා. පුද්ගලයෙක් ඉන්නවා මම ඔබතුමාට නම් කියන්නේ අපහසුතාවටපත් කරන 1/3 කොමිස් මුදලක් දෙන්න ඕනේ ඇමතුමා මේකට.
මම ඔබතුමාගේ චෝදනාව පිළිගන්නේ නැහැ. නමුත් පසුගිය විවාදයේදී ඔබතුමා යම් චෝදනාවක් කෙරුවා. ඒ අනුව අපි ඒව සියල්ල වෙනස් කළා තියෙනවා.
ආ බොහොමද. ආ බොහොමද. ඒ කියන්නේ මව පෞගේ කාලේ චෝදනාවක් කරා ඔබතුමා ලියුම් දීලා කොන්ත්‍රාත් කරුවන්ට දෙනවා 100% දෙනවා එක්ක ඔබතුමා එක පිළිගන්න ඔබතුමා නිවැරදි කළා
දෙනවා අපි චෝදනා පිළිගන්නේ නැහැ නමුත් ඔබතුමා යම් යම් කරුණු ඉදිරිපත් කරපු නිසා දැන් ඒක අමාත්‍යාංශ ලේකම්වරයා යටතේ වැඩ කටයුතු සිද්ධ
වෙනවා රයිට් රයිට් ඒ කියන්නේ 100% 100% එකටම බහින්නේ නැහැ තුනම නැවතුනේ එහෙනම් හොඳයි නැත්නම් ඒක 100% බැස්සොත් ඒක තවත් ප්‍රශ්නයක් ඉතින් ඒ නිසා ඔන්න දැන් මාර්ග සංවර්ධන අධිකාරිය නිලධාරි මහතුරු මතක තියාගන්න ආයේ 100% කොමිෂන් දෙන්න බෑ දුන්නොත් ඔබතුමාලා තමයි අල්ලගන්න දැන් ලේකම්තුමා තමයි වගේ කියන්නේ ඒකනේ ලේකම්තුමා සභාපතිතුමාලා මතක තියාගන්න ඊළඟට ගරු සභාපතිතුමනි මගේ කාල වේලාව ඉවර වෙච්ච නිසා මම ඊයේ ඔබතුමා කරපු පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් මම රූපවාහිනියේ දැක්කා ගරු ඇමතිතුමා දැන් ඔබතුමාලටත් රිදෙන්නේ දැනෙන්නේ ඔබතුමාලට වදිනකොට තමයි දැන් අවුරුදු 3 මාසක් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට ඉතාම පහත් ලෙස නිඳිත ලෙස පලිගත්ත මේ තමුනාසලගේ ආණ්ඩුව තමුනාසලට එතකොට දැනුනේ නැහැ තමුනාසලට එතකොට රිදුනේ නැහැ දැන් ඔබතුමාට ගහනකොට තමයි ඔබතුමාට ගහනකොට තමයි ඔබතුමාට රිදෙන්නේ දැන් ඔබතුමා ඊයේ ප්‍රකාශයක් කරා මේ කෝප් කමිටුවේ සමාජිකයන්ගේ දුරකතන ටැප් කරපු එක සම්බන්ධයෙන් මේක මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද උල්ලංඝනය කිරීමක් මන්ත්‍රීවරුන්ට වෙච්ච බරපතල අසාධාරණයක් කියලා මහලොකට ඔබතුමා ලොකු ප්‍රකාශයක් කරා දැන් පාර්ලිමේන්තුරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කිව්වොත් ගරු මන්තුමා අමතුමා ඔබතුමාලා මේ අවුරුදු තුන මේ මන්ත්‍රීවරු කොච්චර හැල්ලු කළාද කියලා ඔබතුමාලා දන්නවද අද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඔහුගේ ඥාතියෙකුට රාජ්‍ය බැංකුවක කියලා ණයක් ගන්න බෑ. අද HSBC බැංකුවේ නැත්නම් ස්ටාර්ඩඩ් චාර්ටඩ් බැංකුවේ ගිහිල්ලා මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීව 225කටම ගිණුමක් අරින්න බෑ. තමුනාසල මතක තියාගන්න. ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න බෑ. මහජන බැංකුවෙන් ණයක් ගන්න බෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හරි එතුමගේ ඥාතියෙකුට හරි. ඒ තමයි තමුනාසල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හැල්ලු කළ දින තත්ත්වේ. මේ ටෙලිෆෝන් නම්බර දීපු එකෙන් නෙවෙයි. ඔබතුමාලාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා. දැන් ඊයේ අධිකරණේ මට නඩුවක් තිබුණා. මට අධිකරණේ මං ඊයේ ඉන්නෝනේ මගේ කතාව තිබුණා. ඉතින් මම අධිකරණයට ගිහලා මම ලියුමක් දුන්නාද මට විවාදයක් කියලා. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වරප්‍රසාද තියෙනවා. අයිතියක් තියෙනවා කරු ඇමතිතුමා. හැබැයි අද ඔබතුමාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ තන බින්දුවට දාලා තියෙන තමුන්නාසලා. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාට තියෙනවා ගරුත්වයක්. ඉතින් ඒක නැති කරන්න එපා කරු ඇමතිතුමා. දැන් ඊයේ ගරු ඇමතිතුමා දැන් මේ මන්ත්‍රීවරුන්ගේ දුරකථන අංක සහ කෝප් කමිටුවේ සමාජිකයන් 5 දෙනෙකුගේ නම් සම්බන්ධ වෙලා තියෙනවා. මම ඉන්නේ කරු ඇමතිතුමා මේක වැරදි. මේක වැරදි. දැන් වෙබ්සයිට් වාගයක් දාලා ගහනවා මහින්දානන්දත් කෝල් 97ක් දුන්නා. නාමල් රාජපක්ෂත් දුන්නා කියලා මේක ටැලිකරන්න අපේ හිටපු මුදල් ලැබතුමාගේ මාධ්‍ය ලේකම්තුමා විසින් මෙහෙමන වෙබ්සයිට් එකකින් ගහලා දෙනවා. හැබැයි ඉතින් රට දන්නවා CID එක කිව්වා කාගේ ජංගම දුරකථනවලද මේක හම්බ වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා ඇමතිතුමා මේ වෙබ්බේ දුරකථන ඇමතුම් කෝප් කමිටුවේ ඔබතුමා දන්නවද ඔබතුමාට මතකද? ඔය දුරකථන ටැප් කරා විතරක් නෙවෙයි. ඔබතුමාට නෑ ඔබතුමාට මතකද? ටැප් කරා විතරක් නෙමෙයි කතා කරා විතරක් නෙමෙයි කරු ඇමතිතුමා ඔබතුමාට මතකද මහ බැංකුව අධිපතිතුමා පාර්ලිමේන්තුවට ගෙන්නන්න කියපු වෙලාවේ ඒක කරන්න දුන්නේ නැහැ මේ පාර්ලිමේන්තුවේ මහ බැංකුව අධිපතිතුමා දෙකට ගේන්න යනකොට එකට හඳුන් නැති සභාපතිතුමාව ගෙනෙලා මේක නවත්තන්න ආණ්ඩුව උත්සාහ කරා හඳුන් නැති ඇමතිතුමා මුලසනේ නැහැ මහ බැංකුව අධිපතිතුමා ගේන්න දුන්නේ නැහැ මහ බැංකුව අධිපතිතුමාව ගේනකොට නැවතුවා පාර්ලිමේන්තුව බලපෑම් කරලා ඔබතුමාගේ හෘද සාක්ෂිය දන්නවා මම ඔබතුමාට චෝදනා එල්ල කරන්නේ මහ බැංකුව අධිපති ගේන්න දුන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි කරු ඇමතිතුමා. විකනකාධිපතිට තර්ජනය කරා කරු ඇමතිතුමා. විකනකාධිපතිවරයා දැඩි අපහස්තාවයකටපත් කරා. මේ බැඳුම් කර වංචාව සාකච්ඡා කරන වෙලාවේ ඇමතිතුමා අපි තමයි පාර්ලිමේන්තුවේ මුදල් වලට වග කියන්නේ. කෝප් කමිටුව තමයි මුදල් වලට වග කියන්නේ. මේ කමිටුව උත්තරීතර කමිටුවක් ඇමතිතුමා. මේක හැල්ලු කරන්න එපා. මේක වැරදි. මේක කවුරුණත් මේකේ කවුරු කතා කරත් කවුරු වැරදි කරත් ඒක නවත්තන්න ඕනේ. වැරදි නම් අපි ඉන්නේ ගරු සභාව ඇමතිතුමා මමත් අපේ අනුරාධපුරේ ඇමතිතුමාත් අපි දෙන්නා මන්තුමා ලියුමක් දුන්නා කථානායකතුමාට මේ කෝප් කමිටු සමාජිකයන්ගේ සමාජිකත්වය හරණ අත්හිටවන්න ඕනේ. අත්හිටවලා මේ ගිලවඳ පරීක්ෂණයක් පවත්වන්න ඕනේ. මේක වැරදි ඇමතිතුමා. මේ පූර්වාදර්ශය වැරදි. ඉතින් ඒ නිසා අපි කියනවා කරුණාකරලා ඒ දේ කරන්න එපා කියලා. මේක ලොකු චෝදනාවක් කියලා දෙනවා. තමුනාන්සලා පිළිගන්න ඕනේ. ලොකු චෝදනාවක් කියලා දෙනවා. මේක රාජ්‍ය අනුග්‍රහයකින් සිද්ධ වෙච්ච මංකොල්ලයක් කියලා. මේක එක්තරා දේශපාලන පක්ෂයක් සංවිධානය කරලා වෙලා කරපු විශාල මංකොල්ලයක් කියලා. ඒ පක්ෂයේ නායකයා සභාපති ලේකම් උපනායක විශාල පිරිසක් එක්ක අහුවෙලා අද උන්ට චෝදනා එල්ල වෙලා තියෙනවා. අපි ඒක පිළිගන්න ඕනේ. ඉතින් ඒ නිසා ගරු ඇමතිතුමා වැරද්දක් කළා තිරුවා නීතිය සාධාරණයක් දෙන්න. ඉතින් අපේ මන්ත්‍රීවරයෙක් එහා පැත්තේ ඉඳලා කතා කරලා කිව්වා මේ මහින්දානන්ද අලුත්ගමගේ ඇමතිතුමා ගැන කතා කරලා දැන් ඊයේ හිටපු අගමැති අපේ වර්තමාන අගමැතිතුමා ඊයේ බැඳුම් කර කොමිසමට කැඳෙව්වා. බැඳුම් කර කොමිසමට කැඳෙව්වහම එතුමා මොකද බැඳුම් කර කොමිසම කියන්නේ? නීතිපතිතුමාට කියනවා මහින්දානන්ද අලුත්ගමගේ ෆයිල් ටිකත් විභාග කරනවාද කියලා.
මොකද්ද මේ රටේ වෙන්නේ?
ඇමතිතුමා රටේ අගමැතිතුමාද මේ රටේ නීති ක්‍රියාත්මක කරන්නේ? අගමැතිතුමා නීතිපතිගෙන් අහනවා බැඳුම් කර කොමිසමේ මහින්දානන්ද අලුත්ගමගේ ෆයිල් ටිකත් හරියට කරනවාද කියලා අහනවා.
දැන් මේ අපි කතා කරාම මෙන්න අපිට කරන දේවල්.
අපි මේ පාර්ලිමේන්තුවේ මේව ගැන කතා කරාම රටේ අගමැතිවරයා බැඳුම් කර කොමිසමට ගිහිල්ලා කියනවා මහින්දානන්ද අලුත්ගමගේ ෆයිල් ටික හදනවාද කියලා අහනවා. ඒ කියන්නේ මේ රටේ නීති ක්‍රියාත්මක කරන්නේ අගමැතිතුමාද? මෙරට පොලිස්පති අගමැතිතුමාද? මේරට FCIT කකමැත්තුමාගේද? මේරට CID කකමැත්තුමාගේද? ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මේ විදියට නීති යනවන. මේ විදියට නීති යනවන ගරු මුලසනේ සභාපතිතුම මේක ඉතාම අවසරමත් තත්වයක්. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් කැඩේ.
කතා කරන්න. ඔඩේ.
ගරු සභාපතිතුමනි මෙතුමයි කතාවෙදි කිව්වා නාලු පිටි ආසනේ පාරවලට පස් දාලා තාර දාන මයික පාරක්
කරනවා. පොයින්ට් ඔෆ් ඕඩර් ගන්න මේ මන්ත්‍රීතුමා.
මුලසනේ සභාපතිතුමනි නෑ. මුලසනේ සභාපතිතුමනි පාර්ලිමේන්තුවට සුනකෙක් ඇවිල්ලා ඉනවා බඳලා දාන්න. පාර්ලිමේන්තුවට සුනකෙක් ඇවිල්ලා ඉනවා බඳලා දාන්න. මට එච්චරයි කියන්න තියෙන්නේ. ඒ නිසා මුලසනේ සභා ගරු ඇමතුමා මම කියාගෙන ආවේ මම දන්නවා අගමැතිතුමාට දොස් කියනකොට එතුමාට තරහ යනවා මොකද වාහනයක් දීලා තියෙනවා අගමැති කාර්යාලය. එතුමාට තෙල් දී
පොයින්ට් ඔෆ් ඕඩර් නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා.
ගරු ගරු සභාපතිතුමනි ගරු සභාපති මෙතුමා සුනකෙක් විදියට හඳුන්වා ගරු මන්ත්‍රීතුමෙක්ව එතුමා අලුත්ගමගේ එතුමාගේ නම ඉතින් අලුත්ගමගේ කියලා සුනකයෝ ඉන්නවද කියලා මම දන්නේ නැහැ. එතුමාගේ නම අලුත්ගමගේ සුනකෙක් විදියට එතුමා හඳුන්වනවා එතුමා.
මුලසනේ සභාපතිතුමනි මම කිව්වේ නැහැ එතුමා සුනකෙක් කියලා. මම එතුමා සුනකෙක් කියලා කිව්වේ නැහැ. ඒ මන්ත්‍රීතුමා තමයි එතුමා සුනකයා කියලා කිව්වේ. මම කිව්වේ නැහැ. මං එතුමා සුනකෙක් කිව්වේ නැහැ. මම එහෙම කියන එක වැරදි. එතුමාට සුනකයා කියලා කියනෝ නම් ඒක වැරදි.
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා.
ඒ නිසා වෙනත් මන්ත්‍රීවරයෙක් තමයි සුනකයා කිව්වේ. මම එතුමා සුනකයා කියලා කියන්නේ නැහැ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මං ඔබතුමාට කියාගෙන ආවේ මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේ උත්තර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරනකොට මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු මේවට විරුද්ධව කතා කරනකොට මේ රටේ අගමැතිතුමා ජනාධිපති කොමිසමට ගිහිල්ලා කිරියල් ඇමතුමා ඔබතුමා හිතන්න අපි හිතන්නේ මෙරටේ අගමැතිතුමා වැදගත් ගෞරවනීය අගමැතිවරයෙක් කියලා. එතුමා රාජකීය විද්‍යාලයට ගියපු හොඳ වැදගත් මහත්තයෙක් කියලා හිතන්නේ. හැබැයි රටේ අගමැතිතුමා ජනාධිපති කොමිසමට ගිහිල්ලා කියනවා නීතිපතිගෙන් අහනවා මහින්දානන්ද අලුත්ගමගේ ෆයිල් ටික හරියට කරනවද කියලා. මොකක්ද ඇමතුමා තත්ත්වේ? මේ රටේ නීතිය ඒකද? මේ රටේ අගමැතිතුමාද තීරණය කරන්නේ මහින්දානන්දගේ ෆයිල් එක ගැන? මේ රටේ අගමැතිතුමාද තීරණය කරන්නේ? එතකොට ඒ කියන්නේ මේ රටේ අගමැතිතුමා තමයි මේ සියලු කටයුතු කරන්නේ. එක පිළිගන්න ඕනේ ඇමතුමා. ඉතින් ඒ නිසා මේ පිළිබඳව අගමැතිතුමා විසින් ජනාධිපති කොමිසමට කරපු ලද ප්‍රකාශය පිළිබඳ මම අන්තර්ජාතික පාර්ලිමේන්තුවට පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් හැටියට මට තර්ජනයක් වීම සම්බන්ධයෙන් අගමැතිවරයා නීතිපතිවරයාට බලපෑම් කිරීම පිළිබඳ ඒ කරන්න ඕනේ සියලු නීතිමය කටයුතු මම කරනවා ගරු කතානායක මුලසනේ සභාපතිතුමනි.
ඒ වගේම මන්ත්‍රීතුමා
මම ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මෙතුමා සාබද්ද ප්‍රකාශයක් කරන්නේ කොහෙවත් තර්ජනය කිරීමක් කරේ නැහැ. අපි එතන හිටියා. මෙතුමාලා දැන් උත්සාහ කරන්නේ ගරු අගමැතිතුමා ඊයේ ඉදිරිපත් වීම හැල්ලුවට ලක් කරන්න. ගරු අගමැතිතුමා ලොකු කැපවීමක් කළා. එතුමා ගෙන්නලා තිබුණේ
නැහැ. ඔව් ඔබතුමා කතා කරන්න. කතා කරන්න ගරු මන්ත්‍රීතුමා.
මුලසනේ සභාපතිතුමනි එතුමා තර්ජනයක් කරේ නැහැනේ. අගමැතිතුමාට තර්ජනයක් කරන්න තරම් හයියක් නැහැ කියන එක අපි දන්නවා. එතුමා එක කියන විලාසය. එතුමා කියන විදිහට තර්ජනයක් කියලා ඇහෙන්නේ අපට තේරෙනවා. හැබැයි එතුමා කිව්වා පැහැදිලිව නීතිපතිතුමාට කිව්වා මහින්දානන්දගේ ෆයිල් ටිකත් ඔබතුමා හරියට කරනවද කියන එක ඇහුවා.
ගරු මන්ත්‍රීතුමා මේ ඔබතුමා කාලය අවසන්.
මම කියන්නම් ඒකත්. ඉතින් ඒ නිසා මුලසනේ සභාපතිතුමනි මම කිව්වේ මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීතුමන්ලා කතා කරනකොට අගමැතිතුමා නම් කතා කරලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හිරේ දාන්නේ අගමැතිතුමා නම් නීතිපතිතුමාට උපදෙස් දෙන්නේ. ඉතින් එහෙනම් ඉතින් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී කියන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මුලසනේ සභාපතිතුමනි අපි කරුණා කරලා අපි ඔබතුමාලට කියනවා ඒ තත්ත්වෙ මේ පාර්ලිමේන්තුව පත් කරන්න එපා. තමුන්නාන්සල ඉතින් දාන්න ඕනේ නඩු දැම්මනේ. තමුන්නාන්සල ඔක්කොම නඩු දාලා දැම්මා. ඒ නඩුවලට බයේ දේශපාලනය කරපු කාලේ ගියා. ඉතින් ඒ නිසා නඩුවලට බයේ දේශපාලනය කරපු කාලෙත් ගියා. හැබැයි මතක තියාගන්න ඔය කවුරුත් මතක තියාගන්න ආණ්ඩු තියනවා පරදිනවා. ඒක හොඳට මතක තියාගන්න. ආණ්ඩු තියෙනවා පරදිනවා. ඒක හොඳට මතක තියාගන්න. ඇටැක් එක නෝමල් පෝස්ට් දැන් රිටර්න් එක රෙජිස්ටර්ඩ් පෝස්ට්. ඒක හොඳට මතක තියාගන්න ආණ්ඩුවේ කට්ටිය. ඒක හොඳට මතක තියාගන්න.
ඔබතුමා කාලය අවසන් කරු මන්ත්‍රීතුමා. ඔබතුමා කාලය අවසන්.
හොඳට මතක තියාගන්න. අපට තිබ්බ හිරගෙවල් තමයි ඔයෙලටත් තියෙන්නේ. හොඳට මතක තියාගන්න. ඒ නිසා අධිකරණ 3යිනේ. අධිකරණ 3ට 30ක්
හදනවා. එහෙමනම් හොඳට මතක තියාගන්න. මේ මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක් තියෙනවා. ගරු ආනන්ද අලුත්ගම මන්ත්‍රීතුමා ඔබතුමාට මිනිත්තු 5ක් තියෙනවා.
ඉන්න කතා මේකත් අහලා යන්න.
ගරු සභාපතිතුමනි ගරු සභාපතිතුමනි මම සතුටු වෙනවා මේ අවස්ථාවේදී මටත් අවස්ථාව ලබා දෙමින් පිළිබඳව ඇත්තෙන්ම මේ පාර්ලිමේන්තුවේ ඉතා වැදගත් සංවාදයකට සම්බන්ධ වෙන දින අවස්ථාවේදී මේ කෙටි කාලය ලැබීම පිළිබඳවත් මම ඉතා සතුටටපත් වෙනවා ඇත්තෙන්ම ගරු සභාපතිතුමනි මේ ගරු කිරියල්ලා මාත්‍යතුමාගේ වැසීසිය පිළිබඳව කතා කරනවා නම් මම හිතන්නේ මේ කෙටි කාලය අපිට මදි මොකද අපේ ආසනේ මහනුවර දිස්ත්‍රික්කයේ කරන සංවර්ධන යෝජනා පිළිබඳව කතා කිරීමේදී මෙතුමා අද ඔය ඉස්සල්ලා කතා කරපු ගරු මන්ත්‍රීතුමා ඔබතුමා තාම ගිහිල්ලා තියෙනවද අසුපෙනියල්ල තමුන්නාංශේ දැකලා තියෙනවද මේ රටේ තියෙන වැදගත්ම දියැලක් අසුපෙනියල්ල දියැල තමුන්නාංශේ ගිහිල්ලා තියෙනවද පයින් ගිහිල්ලා තියෙනවද දැන් ඒකේ වාහනයන්ට ගරු කිරියල්ලමතුමා හදලා තියෙනවා දැන් ඊ අපි පාලන් ටික තියලා දැන් අරණායකට වාහනයන්ට පුළුවන් විදිහට හදලා තියෙනවා තමුන්නාංශේ පයින් ගිහිල්ලා තියෙනවද සරව රජමහා විහාරය ළඟ තමුන්නාංශේ ගිහිල්ලා තියෙනවද අවුරුදු 20ක් මේකේ ඇමතිවරයා හිටියා ගරු ජනාධිපතිතුමනි ඔබතුමාට 2005 බොහොම ගෞරවයෙන් කියන්නේ ඔබතුමා දිනවන්ට වැඩ කරේ බම මෙතුමා කිව්වා චන්ද්‍රිකා මැතිණිය දිනන්නේ අනුර බණ්ඩාරනායක බලයට ගේන්න ඕන තමුන්නාංශලා නිදා ගන්න කියලා තමුන්නාංශක ගහපු කටවුට් එක ඇඩුවේ රණසිංහයි මමයි ගහපු කටවුට් එක මෙතුමා ගිහිල්ලා මෙතුමා මේ අපිට කතා කරන්න දෙන්න ගරු ජනාධිපතිතුමනි ඔබතුමා පරද්දුවේ මේ මිනිස්සු ආසනේ 12900 කින් පරද්දේ ඔය චන්ඩියා නාලපිටි ආසනේ ගරු සභාපතිතුමනි මම බොහොම ගෞරවයෙන් කියනවා ගියේ ගියේ මැතිවරණේ මෙතුමා පරදිනකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ අපි දිනවපු ජනාධිපතිතුමාගේ කටවුට් එක පළවෙනි ගහගත්ත මෙතුමා මම ගිහලා කඩලා දැම්මා ජනාධිපතිතුමා දිනුවේ මම තමුන්නාංශේ පරද්දුවේ මේ මිනිස්සු ඔය වටේ ඉන්න මිනිස්සු තමුන්නාංශේ පරද්දුවේ මේ මම බොහොම ගෞරවයෙන් කියන්නේ ගැටමේ රස්සීමක් තිබ්බ චන්ද්‍රිකා මැතිණිය අරන් ගිහිල්ලා මම මට ඒක මම ඒකට මම ඒකට ගියා කියලා මම ඒකට නොගියා
ගරු මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමා තමුන්නාංශේ ගෞරවයෙන් හඳුන්වපු රට තමුන්නාංශේ දිනුවපු රට නැති කයිද බල පෑදලි කිරීමක් කරගන්න ගරු මන්ත්‍රීතුමා
ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා
පෑදලි කිරීම කර මේ මෙගා පොලිස් කියන්නේ මොකද්ද මන්ත්‍රීතුමා
මේ පොයින්ට් ඔෆ් ඕඩර් එන්නේ මේ
මේ මේකයි ගරු සභාපතිතුමනි මේකයි ගරු සභාපතිතුමනි අපිට අපි වගකීමෙන් වැඩක් කරලා තියෙනවා ගරු ජනාධිපතිවර තමුන්නාංශේ හැමදාම අපි ඉන්නකොට නාලි පිටි ආසනේ දිනුම් මම ගිහිල්ලා පැවැත්වුවේ මැතිවරණ දෙකයි එකෙන් 8000 කින් පරාදයි අනිත් එක 12000 සමතික මේ රටට කරපු දේවල්ද තමන්ගේ නෝනයි දරුවෝ ටිකයි බලාගත්ත බැරි මිනිහා මේ අගමැතිතුමාට දොස් කියනවා අගමැතිතුමා නෝන බලාගෙන ඉන්නවා ලස්සනට ගිරියල්ලමත්තුමා නෝන තාම අත්තරලා නැහැ. ගිරියල්ලමත්තුමා තාම නෝන අත්තරලා නැහැ. බොහොම ගෞරවයෙන් එතුමා අපිට උදව් කරගෙන මේ රටේ මහා දවන්ත කාර්යභාරයක් ඉස්සේ කරනවා. ගරු සභාපතිතුමනි මේ
ගරු සභාපතිතුමනි මේ අදාළ විෂයට විරුද්ධව කතා කරන මෙතුමා පෞද්ගල මඩගැසීමක් කරන්නේ කරුණාකර විෂයට අදාළව කතා කරන්නේ. මේ පෞද්ගල මාසය පොයින්ට් ඔෆ් එකට තා ගෝ අවුරුදු
ගරු
මන්ත්‍රීතුමා ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීතුමා අදාළ කාරණේ පිළිබඳව සාකච්ඡා කරමු අපි.
මගේ වෙලාව
අදාළ
අදාළ
මාතෘකාව ගැන සාකච්ඡා කරමු.
පෞද්ගලිකත්වය ගැන කතා කරමු. මේ රටේ බොහොම ගෞරවනීය දේශපාලනයක් කරපු ගරු අග්‍රාමාත්‍යතුමා එතුමා ගිහිල්ලා පහුගිය කාලේ පොක් කමිටු කීයක් වාර්තාවද කොයි කමිටු වාර්තා කොහට දාවේ ඩියු ගුණසේකර වාර්තාවල් කො ආවද නීතියට අද බොහොම ගෞරවයෙන් අගාමැතිතුමා රටේ ජනතාවගේ ගෞරවය රැකලා ගරු ජනාධි ගරු සභාපතිතුමනි රටේ ජනතාවගේ ගෞරවය රැකලා නීතිය ආධිපත්‍ය පතුරලා ස්වාධිපත්‍යයට ගරු කරලා බලෙන් ගිහිල්ලා උසාවියට ගිහිල්ලා තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කරලා තියෙනවා මේ රටේ ජනාධිපතිවරයා විතරක් නෙවෙයි අගමැතිවරයාවත් උසාවියද ක්‍රියාත්මක වෙනවා ප්‍රාදේශීය මන්ත්‍රී කෙනෙක්
ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙක් ගේන්න වර උසාවියට අර පිස්තෝලේ අරගෙන වෙඩි තිබ්බ කෝ සභාපතිතුමා කෝ සභාපතිතුමා ගෙනාවද තංගල්ලේ මෙව්වා අපි අපි ওই পক্ষ දෙකේම හිටපු මිනිස්සු අපි දන්නවා ඒ දෙකේම කෙරුවාවල් අපි හොඳට දන්නවා ඒ කෙරුවාවල් ඔය කෙරුවකාරයෝ ඉඳලා තමයි මෙතුමා ගෙදර ගියේ ඒ කෙරුවක අපි ඉන්න කල් දිනුම් අපි ඉන්න කල් දිනුම් අපි බොහොම ගෞරවණීය දේශපාලනයක් කරලා තියෙනවා අලුත්දම ගලා මේ සුනකය වෙලා නැ කවදාවත් සුනකය කරේ මේකේ ජරා වැඩ කරපු මිනිස්සු ආස දැන් 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 මෙතුමල්ලා කියනවා මෙතුමල්ලා කියනවා මම අවුරුදු 48ක් එක්කෙනෙක් කියනවා මම 37ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක මේ පොට්ටු අවජාතක පක්ෂේ පොට්ටු අවජාතක පක්ෂේ මේ අබ්බාගත දරුවෙක් පියෙක් නෑ දැන් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යාපමට හරි දුකයිලු අවුරුදු 48ක් තිබවලු හැබැයි එහෙනම් ආදරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මේ පොට්ටුට නෙවෙයි ආදරේ කකුලේ එක කකුලයි එක කකුලයි අපි කොහෙවත් කකුල් නැ ආයක්ෂත් ජාතික පක්ෂය අතරලා එක දවසක්වත් වෙන පක්ෂයකට යන්නේ නැත්නම් අගමැතිතුමා ඉන්නකල් දිවෙහිමියෙන් අගමැතිතුමත් එක්ක අපි ඉස්සරහට ගිහිල්ලා රකින්වයි කියනක අපි ඒ ගෞරවයෙන් කියනවා අපි පක්ෂ නායකට ආදරේ ඔබතුමාටත් ඔය මහින්දානන්ද කෑ ගැහුවේ ඒ මනුස්සයට වැඩිය ආදරේ කරපු ගණා මම මම ඉන්න කල් ආසනේ දිනාගෙන තමුන්වහන්සේ අපිට කතා කරේ කාලේ මහින්දානන්දලා මොනවද කරේ මම නම කියලා කියන්නම් ඕන 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 වෙලාවක චන්දිකා මැතිණිය ගෙනල්ලා අනුර බණ්ඩාරනායක බලයට ගෙනල්ලා මෙතුමා බලය ලබා ගන්න ලෑස්ති වුණේ නියෝජ්‍ය ඇමතිවරයා වෙන්න හැදුවේ අනුර බණ්ඩාරනායක බලයට ගෙනල්ලා මට හැම වෙලාවෙම කිව්වේ කතාවක් මම මගේ දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා මගේ මේ අස්තක තියෙනවා මට යන්න බැරි වෙයි මම කිව්වා අනිවාර්යයෙන් මහින්ද රාජපක්ෂ මේ රටේ බලයට ගේන්න ඕන මේක කරමු කියලා හැබැයි නොකරපු මිනිස්සු වට කරගෙන ඉඳලා තමයි එතුමට ගෙදර යන්න සිද්ධ වුනේ මේ මිනිස්සු කරපු දේවල් ඉඳලා තමයි එතුමා ඔය ඔය ආඩිය ඉන්නේ අන්තිමට බයිසිකලනොත් හරියනවා තමුන්නාන්සලා පාර්ලිමේන්තුවේ බයිසිකලනොත් ගනාවා ෆුඩ් බයිසිකලනොත් ගනාවා
මේ ආද පොයින්ට් ඔෆ් ඕඩර් මන්ත්‍රීනෝ
තම ස්ථාවරණියක 84 7ට මේ සභාවතුල අපි රැඳී සිටිය යුතුයි මන්ත්‍රීවරුන්ට මේ ආකාරයේ පෞද්ගලික දෝෂාර මඩ ගහන්න ඉඩ දිය යුතු නැහැ මේ සභා රීතිවල තියෙනවා මේක මේ අනුව කටයුතු කරන 84 7ට ඔබතුමාගේ අවධානය යොමු කරනවා මම මොකද්ද මේ කරන්නේ
මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා කියන කොට අමාරු හැදෙනවා නේද හොඳ අත්‍ය දේවල් තව කවුදයි පොයින්ට් ඔෆ් වට දාරින්නේ මෙව්වා ජනාධිපතිතුමා දන්නව හිටපු ජනාධිපතිතුමා ඔය ඔක්කොටම වැඩිය දන්නවා එතුමා ඔය පරාජයට පත් වුණ අවුරුදු දෙකකට කලින් තමුන්නාසලා කරපු ඒ පාපතර වැඩින්දා තමුන්නාසලා වට කරගෙන තමයි
මන්ත්‍රීතුමා මන්ත්‍රීතුමා විශේෂ අධාලව කතා කරන්න විශේෂ අධාලව
ගරෝ පාරවල් ගැන කතා කරන්නේ මේකෝල වැරදි පාර යනවා අපි හරි පාරේ ගෙදර ගිය පාර ගැන කතා කරන්නේ
නිකම් ජනාධිපතිතුමා මහා පාරට දාපේ ගැන කතා කරන්නේ
ගරෝ ගරෝ මූලාසනගරු සභාපතිතුමනි මූලාසනගරු සභාපතිතුමනි මම කියන්නම් දැන් අගම අපේ අගමැතිතුමා 26 වෙනිදාට ආලි පිටි ආසනේ යන්නේ මොන වටද යන්නේ මොන වටද කෝටි 50ක් සල්ලි දීලා උසස් තාක්ෂණ විද්‍යායතන පිහිටවන්න අමාරු හැදෙනමව කරනකොට හොරකම් කරන්න සත පහක් කාගේ වප්පකාවක් මේ හැමදාම 10% කිව්ව මෙතුමට හැමදාම 10%ක් ගන්නවා වැලි වැලි ලොරියක් ගියොත් රුපියල් 500යි කම්කරුවෙක් වැඩ කරොත් ඉහළ කොත්මලේ රුපියල් 100යි අද නාවල පිටියේ ගරු සභාපතිතුමනි මම අහනවා තමුන්නාන්සේගෙන් නාවල පිටියේ නගරාධිපති අතුරුදහන් වෙලා කොයි රටේද ඉන්නේ මෙතුමගේ මහාම ගෝලයා කොයි රටේද ඉන්නේ අතුරුදහන් වෙලා නගරාධිපතිවරයා දරුවොත් එක්ක කොයි ඉන්න රටක් දන්නේ හැබැයි හිටියානම් මේ මෙතුමගේ අනිත් පැත්තට උත්තර දෙන්න වෙනවා
බයපන්න කියලා කරන්නේ
මෙතුමනත් අතුරුදහන් කරලා නගරාධිපතිව අතුරුදහන් කරලා
කතාව අවසන් කරන කාලය අවසන් ගරු මන්ත්‍රී
ආගියතක් නැහැ මම ස්තුතිවන්ත වෙනවා මට වෙලාව ලබා දීම පිළිබඳව වගේම කිරියල්ල කරව අමාත්‍යතුමා මං හිතන්නේ මට තමයි වැඩිම මුදල්
දෙන්නේ. දරු මලික් ජයතිලක මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් තියෙනවා.
ගරු සභාපතිතුමනි අද නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ විෂයපතය කතා කරන විවාදයට ගැන අවස්ථාවේදී විනාඩි 10ක් මා වෙනුවෙන් වෙන් කළ දීම සම්බන්ධයෙන් බොහොම ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම 1948 ඉඳන් අපි අපේ පැවතිච්ච ආණ්ඩු වර්තමාන ආණ්ඩු දක්වා සියලු ආණ්ඩු වැඩිම මුදලක් වියදම් කරලා තියෙන විශේෂේෂ්ත්‍රයක් තමයි මේ වෘත්තීය පුහුණු හා කාර්මික හා වෘත්තීය පුහුණු කියන නැත්තම් නිපුණතා සංවර්ධනය කියන විෂය. මං හිතන්නේ වැඩිම මුදලක් වියදම් කළා අඩුම ප්‍රතිලාභයක් ඇවිල්ලා තියෙන්නේ මේ විශේෂේෂ්ත්‍රේ. මං හිතන්නේ අපේ ඒ ගරු ඇමතුමත් මේ අවස්ථාවේ ඉන්නවා. ඒක මං හිතන්නේ වටිනවා. කොහොම වුණත් අපි මේ විශේෂේෂ්ත්‍රය දැන් අපේ 21 වන සියවසට මං හිතන්නේ වැදගත්ම විශේෂේෂ්ත්‍රයක් වෙනවා. නිපුණතා සංවර්ධන කියන විශේෂේෂ්ත්‍රය අද ලෝකේ ප්‍රාග්ධනය, මං හිතන්නේ ඉස්සෙල්ලා නම් අපි ප්‍රාග්ධනය කියලා අමුද්‍රව්‍ය හැටියට සැලකුවේ, අද ලෝකේ වැඩිම වටිනාකමක් තියෙන ප්‍රාග්ධනය බවට පත් වෙලා තියෙන මේ නිපුණතා සංවර්ධනය නැත්තම් නිපුණ ශ්‍රමය, මං හිතන්නේ ඒ දෘෂ්ටි කෝණයෙන් බැලුවාම අපේ වගේ රටකට වැදගත් අනාගතයේ අපිට තියෙන ලොකුම ප්‍රාග්ධනය මානව සංවර්ධනය නැත්නම් මානව සංවර්ධන කාර්ය නැත්තම් නිපුණ ශ්‍රමය තමයි අපේ වගේ රටකට තියෙන විශාලම ධනය බවට පත් වෙන්නේ. කොහොම වුණත් මේ විශේෂේෂ්ත්‍රයේ වැඩිම මුදලක් වියදම් කළා අඩුම ප්‍රතිලාභෙන්න හේතු කීපයක් තියෙනවා. ඒ එකක් තමයි අපේ තිබුණ මේ ග්‍රාම්‍ය අදහසක් තියෙනවා. මේ අධ්‍යාපනය, පාසල් අධ්‍යාපනය නුගුණට ඒක හරියට පිහිටන් නැති දරුවන්ව ගෙනියන ගාල් කරන ස්ථානය තමයි මේ ටෙක්නිකල් කොලේජ් නැත්තම් මේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන කියලා. එන්නේ එක මං හිතන්නේ මේ විශේෂේෂ්ත්‍රයේ තියෙන ලොකුම ප්‍රශ්නේ මේ ඉදිරි වර්ධනය සඳහා අධ්‍යාපනයේ නැත්නම් ඕ ලෙවල් ෆේල් වෙන නැත්නම් අට පාස් ඕ ලෙවල් ෆේල් වෙන නැත්නම් උසස් පෙළ සමත් වෙච්ච නැති සියලු දෙනාම යන්නේ ටෙක්නිකල් කොලේජ් වලට වෘත්තීය නැත්නම් වෘත්ති පුහුණු ආයතන වලට කියන මේ විෂය. මං හිතන්නේ වහාම මෙන්න මේ ආකල්පයේ වෙනස අපේ රටේ වෙනස් කරගත යුතුයි. ඒකම අපේ සාම්ප්‍රදායික මේ කුල ක්‍රමයක් මෙන්න මේ විශේෂේෂ්ත්‍රයේ වර්ධනයට ලොකු බලපෑමක් ඒ ඉදිරි වර්ධනයට ලොකු බලපෑමක් වුණා කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මොකද අර සාම්ප්‍රදායිකව අපේ ශිල්පීය කුලත් බැඳිලා තියෙනවා මේ වෘත්තීය පුහුණුව සහ නිපුණතා ඒ විශේෂේෂ්ත්‍රයත් එක්ක. කොහොම වුණත් ඒ පිළිබඳවත් අපි යම්කිසි අලුත් ආකාරයකට සිතිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අපි අද අපේ ලංකාව ගත්තහම විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුල් වෙන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් වාර්ෂිකව 70%ක්ම කලා වාණිජ විෂය ධාරාවෙන් ඇතුල්වන්නේ. ඒ නිසා අන්තිමේදී විශාල උපාධිධාරීන්ගේ කලා වාණිජ උපාධිධාරීන්ගේ පෝලිමක් එකතු වෙනවා. මං හිතන්නේ ඒක අපි රාජ්‍ය ප්‍රතිපත්තියක් හැටියට අපි සැලකිලිමත් වෙන්න ඕන. විශේෂයෙන්ම නිපුණතා සංවර්ධන විෂය පිළිබඳව යොමු කිරීමට විශේෂයෙන්ම ලංකාවේ කාර්මික හා තාක්ෂණ අධ්‍යාපනයේ ස්වර්ණමය අවස්ථාව හැටියට අපිට දකින්න පුළුවන් 1960-70 දශක කොහොමුණත් 80 සහ 90 දශක වලින් පස්සේ මේ විශේෂේෂ්ත්‍රය ඒ ස්වර්ණමය යුගය බිඳ වැටෙන. විශේෂයෙන්ම මරදාන ටෙක් එක කියලා අපි කියනවා නැත්නම් රත්මලාන ටෙක් එක මේ කාර්මික විද්‍යාල වලින් හොඳම ස්වර්ණමය යුගය නැත්නම් හොඳ මේ නිලධා තාක්ෂණවේදීන් බිහිවන යුගය තමයි 60 සහ 70 දශක. කොහොමුණත් අපි වඩා වැදගත් මේ ශේෂ්ත්‍රය ඇයි 1970-80 පස්සේ මේ ශේෂ්ත්‍රය බිඳ වැටෙන්නේ කියලා හොයා බලන එක කියලා මම විශ්වාස කරනවා. ගරු ඇමතුමනි, ඒ පිළිබඳව ඔබගේ ඔබතුමාගේ අවධානය යොමු කරන්නත් කියලා ආරාධනය කරනවා. ඒ වගේම දැන් 2000 විතර පස්සේ මේ විශේෂේෂ්ත්‍රය නිපුණතා සංවර්ධන විශේෂේෂ්ත්‍රය වර්ධනය කිරීම සඳහා විවිධ ආණ්ඩු පැවතිච්ච විවිධ ආණ්ඩු විවිධ ඇමතිවරු විවිධ සංකල්ප ගේනවා. ඒ සියල්ලම මං හිතන්නේ තාමත් අපිට ප්‍රශස්ත ඒ සංවර්ධන මට්ටමකට එන්න බැරි වෙලා තියෙනවා. අපේ සමහර කාලෙක කොට්ස් කියලා ඇති කරා, ඊට පස්සේ අපි NVQ ගේනවා, තවත් වෙලාවක අපි කියනවා ඉංග්‍රීසි උගන්වන්න ඕන කියලා මේ ටෙක්නිකල් වොකේෂනල් කොලේජස් වල ශිෂ්‍යයන්ට. කොහොම වුණත් තාම හොඳ ප්‍රශස්ත මට්ටමක් මේ විශේෂේෂ්ත්‍රයේ ඇවිල්ලා නැහැ. මම හිතනවා ඒකට තවත් හැංගිච්ච කරුණක් තියෙනවා, මේ ගණිතය පිළිබඳ තියෙන ප්‍රශ්නය. ගණිතය අපේ රටේ පාසල් පද්ධතියේ විශේෂයෙන්ම ප්‍රාථමික නෙමෙයි ද්විතීයි අධ්‍යාපනයේදී මේ විශේෂයෙන්ම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ගණිතය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපි අද මං හිතන්නේ මේ අපේ පාර්ලිමේන්තුවේ ඉන්න බහුතරයකට මැති ඇමතිවරුන්ට අත්දැකීම් ඇති. අපිට එන CV එකකින් රස්සා හොයාගෙන ඉල්ලගෙන එන බහුතර දෙනෙකුට ගණිතයට තියෙන F හරි S හරි. එස් එකක් තමයි බොහෝ වෙලාවට තියෙන. ඉතින් අපේ රාජ්‍ය මේ බඳවා ගැනීම පරිපාටියට අනුව මේ එස් එකට අපිට දෙන්න තියෙන උපරිම රැකියාව කාර්යාල කාරක සහායක පමණයි. මං හිතන්නේ මේ අපේ රටේ පමණක් නෙමෙයි ලෝකේ පරිමාණයෙම තියෙන ප්‍රශ්නයක්, ගණිතය පිළිබඳ තියෙන ප්‍රශ්නය. අපි විශේෂයෙන්ම මේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේවත් අධ්‍යාපන අමාත්‍යංශයේ මං හිතන්නේ ඒ විශේෂේශ්‍රේ නම් අධ්‍යාපන අමාත්‍යංශයේ ගණිතය පිළිබඳව මීට වඩා යම්කිසි විද්‍යාත්මක ක්‍රමවේදයකට වෙනත් ලෝකයේ සංවර්ධිත දියුණු රටවල් කොහොමද මේ ගණිතය පිළිබඳ ප්‍රශ්නේ විසඳගෙන තියෙන්නේ කියන ඒ පිළිබඳ අවධානය අපිත් විශේෂයෙන්ම අධ්‍යාපන අමාත්‍යංශයත් නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් අවධානය යොමු කළ යුතුයි කියලා හිතනවා. මම මේ විශේෂයෙන්ම මේ විශේෂේශ්‍රේ වර්ධනය වෙනුවෙන් කටයුතු කිරීමේදී ඊළඟට අපිට පේනවා කටුබැද්ද NDT සහ කටුනායක ඒ උසස් තාක්ෂණ NDS ඩිප්ලෝමාව ලබා දෙන ඒ ආයතනවල පිටවන ඒ මධ්‍ය මට්ටමේ ඉංජිනේරුවරුන්ට විශාල ඉල්ලීමක් මේ රටේ දැනට තියෙනවා. මම හිතන්නේ මේ නූතන අධිතාක්ෂණික ලෝකයේ වැඩියෙන්ම ඉල්ලීම තියෙන්නේ
මූලාසනයේට ගරු මන්ත්‍රීතුමෙක්
රාජකරණ ගරු මන්ත්‍රීතුමා මම යෝජනා කරන මූලාසනයේ
කවුරු හරි ඉස්සර
ගරු සභාපතිතුමනි, මං හිතන්නේ අපි රජයක් හැටියට අපි වඩා වැදගත් අපේ නිපුණතා සංවර්ධන අමාත්‍යංශයත් මං හිතන්නේ ජාතික කාර්යභාරයක් මේ මධ්‍ය මට්ටමේ ඉංජිනේරුවරු වැඩි ප්‍රමාණයක් රටට බිහි කිරීමේ ආයතන. දැන්ට මධ්‍ය මට්ටමේ ඉංජිනේරුවෝ බිහි කරන ආයතන 2-3 තමයි අපේ රටේ ක්‍රියාත්මක වෙන. මං හිතන්නේ ජාතික හදිසි අවශ්‍යතාවක් සේ සලකලා මධ්‍ය මට්ටමේ ඉංජිනේරුවෝ බිහි කරන ආයතන 25-30 තව අලුතෙන් බිහි කර ගොඩනැගිය යුතුයි කියලා මම යෝජනා කරන්න කැමතියි. විශේෂයෙන්ම මේ අපේ තියෙන අත්දැකීම් එක්ක මට තේරිච්ච දෙයක් තමයි මම 2010-15 වගේ කාලේ ඔය නිපුණතා සංවර්ධන අමාත්‍යංශයට සම්බන්ධ වෙලා කටයුතු කිරීමේදී මේ ලංකාවේ වෘත්තීය හා කාර්මික අධ්‍යාපන ආයතනවලට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවන ඉංජිනේරුවරු නැත්නම් ආචාර්යවරු මහාචාර්යවරු එනවාට වඩා ඒ ආයතනවල ප්‍රධානින් බවට පත් වෙනවට වඩා කාර්යක්ෂමයි ඵලදායි ඒ ආයතන විලුඹ බිහිවන ඉංජිනේරුවන් නැත්නම් ඒ
මන්ත්‍රීතුමා තව විනාඩි 2ක් කාලයක් තියෙනවා ඔබතුමා.
ඒ වෘත්තිකයන්ම ඉහළට එක්ස්පීරියන්ස් තියෙන වෘත්තිකයන් පත් වෙනවා නම් මං හිතන්නේ වඩා ඵලදායි කියලා මම යෝජනා කරන්න කැමති. ඒ වගේම තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව පිළිබඳව අපි කතා කරාම ඒකේ අපි යොදන්නේ ටර්ෂරි එඩ්‍යුකේෂන් කමිෂන් කියලා. දැන් ටර්ෂරි කියන්නේ මං හිතන්නේ මම ගරු ඇමතුමාගේ අවධානයට යොමු කරන්න කැමති තෘතීය අධ්‍යාපන කොමිෂන් තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව කියන නම යාවත්කාලීන කිරීමේ වැදගත්කමක් තියෙනවා. දැන් අපි දන්නවා ප්‍රාථමික ද්විතීය තෘතීය අධ්‍යාපනය කියවා ටර්ෂරි එඩ්‍යුකේෂන් කියවා ඒකට විශ්වවිද්‍යාල පද්ධතියත් අයිති වෙනවා. ඒක මං හිතන්නේ විශ්වවිද්‍යාල පද්ධතිය අපේ ලක්ෂ්මණ කිරියල්ල ඇමතුමාගේ විෂය. දැන් අපි තෘතීය අධ්‍යාපන කොමිෂන් සභාව කියවහම දැන් ඔබතුමාට තියෙන්නේ වෘත්තීය හා කාර්මික අධ්‍යාපනය. නමුත් තෘතීය කිව්වහම විශ්වවිද්‍යාල ටිකත් අයිති. ඉතින් මං හිතන්නේ මේ ඉංග්‍රීසි පද විවහාරේ ඒ හින්දා මේ කාලයකට උඩදී මේ නම දාලා තියෙනවා. මම හිතනවා යෝජනා කරනවා මේ තෘතීය අධ්‍යාපන කොමිසම කියන එක යාවත්කාලීන කළා ඒක වෘත්තීය හා කාර්මික අධ්‍යාපනයට විතරක් ඒක ලඝු කරන්න කියලා. මොකද විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඇතුළත් වෙනවා තෘතීය අධ්‍යාපනය කියන වචනේ තුල. කොහොම වුණත් මට ලැබී තියෙන කාල වේලාව අනුව අපි දන්නවා කටුනායක ඒ NDS ඩිප්ලෝමාව දෙන ඒ ආයතන උසස් තාක්ෂණ ආයතනය බිහිකර 1978දී ඒ 78දී ඒ ආයතනය නිර්මාණය කරේම කටුනායක නිදහස් වෙළඳ කලාපයට සමගාමීව ඒ කටුනායක නිදහස් වෙළඳ කලාපයට අවශ්‍ය මධ්‍ය මට්ටමේ ඉංජිනේරුවන් රට බිහි කිරීම ඒ අවස්ථාවේදී ඇතුළත් මුදලි ඒ විවෘත කිරීමේ උත්සවයේදී උළෙලේදී ඇතුළත් මුදලි හිටපු අමාත්‍යතුමා වෙළඳහ නාවික ඇමතුමා එතුමාගේ කතාවේදී කිව්වා මේ අවස්ථාවේදී
අපි අවසන් කරන්න
අපි මේ විනාඩියක් විතරක් දෙන්න ගරු සභාපතිතුමනි මේ අවස්ථාවේදී අපි මේ ගොඩනගන්නේ යම්කිසි ආකාර ඇඟලුම් කර්මාන්ත සහ ඒ ආශ්‍රිත යම්කිසි කර්මාන්තවලට අවශ්‍ය තාක්ෂණ වේදීන් නිලධාරීන් පමණයි. ඒක අපි අවුරුදු 10කින් මධ්‍ය මට්ටමේ තාක්ෂණික නැත්නම් semi industrial රටක් බවට අපි පත් වෙන්න ඕන ඊට 2000 වෙනකොට ඒ කියන්නේ තවත් අවුරුදු 1000කින් high tech ටෙක්නොලොජි තියෙන රටක් බවට පත් විය යුතුයි කියලා කොහොම වුණත් අපි ඒ තත්වයට යන්න බැරි වුණා අපි අදට තාම අවුරුදු 30කට පස්සෙත් 40කට පස්සෙත් අපි හිර වෙලා ඉන්නවා මේ ඇඟලුම් කර්මාන්තේම කොහොම වුණත් මම ගරු නියම ඇමතුමාට යෝජනා කරනවා මේ තෘතිය අධ්‍යාපන කොමිෂන් සභාව කියන ඒ නම මීට වැඩි යාවත් කාලින කරන්න කියන අද යෝජනා ඉදපත් කරන මම නිහඬව බොහොම ස්තුතියි
අබ්දුල්ලා මහරුෆ් මන්තුමා ඔබතුමාට විනාඩි 5ක කාලයක් තියෙනවා
சபைக்கு பிஸ்மில்லாஹிர் ரஹீம் சபைக்கு தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே இன்று வீதி அபிவிருத்தி மற்றும் திறன் அபிவிருத்தி தொழிற்பயிற்சி அமைச்சின் ஊடாக பேசுகின்ற ஒரு சந்தர்ப்பம் கிடைத்திருக்கின்றது உங்களுக்கு ஒரு விடயத்தை நான் ஞாபகம் பூட்ட வேண்டியிருக்கின்றது கௌரவ அமைச்சர் லக்ஷ்மண் கிரியல் அவர்களுக்கு அவருடைய அமைச்சுக்கு அவருடைய செயலாளர் அவர்களுக்கு 15/4/2015 துவக்கம் 2017-2017 வரை ஆரம்பத்திலிருந்து ஜனாதிபதி அவருடைய சிரேஷ்ட ஆலோசகர் ஒசின் ஃபெர்னாண்டோ அவருடைய செயலாளர் பாலித்த பெயர் போல அவருடைய மீண்டும் வந்து அவருடைய பிரத்திய செயலாளர் இருந்த அபேகோன் இறுதியாக ஜனாதிபதி அவர்கள் கிட்டத்தட்ட 13 கடிதங்கள் அவர்கள் பரிமாறியிருக்கின்றார்கள் கிண்ணியா குறிஞ்சக்கேணி பிரிட்ஜ் தொடர்பாக அது மட்டுமல்ல இதனுடைய கால தாமதம் தொடர்பாக இங்கு ஆளும் கட்சியைச் சேர்ந்த பாராளுமன்ற உறுப்பினர்களே கேள்வி எழுப்புகின்ற ஒரு கேவலமான நிலைமை இதற்கு உருவாகியிருக்கின்றது கடந்த 7/11 இறுதியான ஒரு கடிதமாக எங்களுடைய ஜனாதிபதி அவர்கள் இந்த அமைச்சுக்கு எங்களுடைய கௌரவ அமைச்சர் அவர்களுக்கு ஒரு விடயத்தை கூறியிருக்கின்றார்கள் உடனடியாக இந்த குறிஞ்சக்கேணி கன்ஸ்ட்ரக்ஷன் பிரிட்ஜ் கன்ஸ்ட்ரக்ஷன் ஆரம்பிக்கப்பட வேண்டும் ஏனென்றால் இது நான் என்னுடைய தேர்தல் பிரச்சாரத்திலே ஆட்சிக்கு வருகின்ற போது முதலில் நான் முடித்து தருகின்றேன் என்ற வாக்குறுதி கிழமையே இதுவுடையமாக அவருடைய இறுதி கடிதமாக இதனை கொண்டு இந்த அந்த பகுதியில் 17 ஜிஎன் டிவிஷனில் இருந்து 5000 மேற்பட்ட மாணவர்கள் மிகவும் தொல்லைகளுக்கு மத்தியிலே ஒரு தற்காலிக பிரிட்ஜு கூட வந்து கொண்டிருக்கின்றார்கள் இம்முறை கூடுதலான மழை பெய்யுமாக இருந்தால் அது மீண்டும் உடைவதற்கான வாய்ப்பு இருக்கின்றது எங்களுடைய வீதி அபிவிருத்தி அமைச்சு போஹோல் டிசைன் எஸ்டிமேட் கிட்டத்தட்ட 750 மில்லியன்களை கொண்ட அந்த பாலம் உடனடியாக ஆரம்பிக்கப்பட வேண்டும் வருகின்ற 18 அது முடிக்கப்பட வேண்டும் என்று ஜனாதிபதி அவர்கள் இறுதியாக ஒரு கடிதத்தை இப்பொழுது வெளியிருக்கின்றார்கள் அது மட்டுமல்ல கடந்த 15 இது நீடித்து கொண்டு போகின்ற வேளையிலே நாங்கள் கிண்ணியாவை திருகோணமலை மாநகரம் அபிவிருத்தி செய்யப்படுகின்ற போது கிண்ணியா மெகா சிட்டி என்கின்ற அதாவது ப்ரொஜெக்டு கீழே 6 பாலங்களை நாங்கள் அந்த பகுதியிலே நாங்கள் தீர்மானித்திருக்கின்றோம் அது டூரிசம் மற்றும் ஏனைய வேலைவாய்ப்புகள் மக்களுடைய மீள்குடியேற்றம் போன்ற அத்தனையும் அமையப்பெறுகின்ற ஒரு விடயத்துக்காக இது
சொல்லப்பட்டிருக்கிறது
ஒபத்துமாட்ட கருணாங்க இல்லைனா மெத்தனை அப்படி பிரச்சனை செய்யணும் மெத்தனை அவை எங்களுக்கு இந்த விடயத்தை முடித்து தருவதிலே அமைச்சர்கள் கூடிய கவனம் செலுத்துவதோடு திருகோணமலையில் இருக்கின்ற தொழில்நுட்ப கல்லூரி அங்கு நியமனங்கள் வழங்கப்படுகின்ற போது திருகோணமலை மாவட்டத்துக்கு வெளியே 80 நியமிக்கப்படுகின்றார்கள் தொழில் பயிற்சி அமைச்சுக்கொரு வேண்டுகோள் அது மட்டுமல்ல இங்கு 1,05,00,000 ரூபாயை நாங்கள் வேறொரு அமைச்சு கூடாக 2 மணிக்கூட்டு கோபுரங்களும் மற்றும் பாதைக்காகவும் நான் ஒதுக்கியிருந்தேன் இற்றை வரை அதற்கான அதாவது சேவை அந்த டிசைனை எங்களுக்கு தரவில்லை இதனால் அங்கு வேலை ஆரம்பிக்க முடியாமல் இருக்கின்றது அந்த 6 பாலங்களுக்கான டிசைனையும் நீங்கள் செய்து தருவதற்கு உங்களுடைய அமைச்சில் இருக்கின்றவர்களுக்கு பணிக்க வேண்டும் என்று கேட்பதோடு திறனபயிற்சி அமைச்சு கடந்த 3 வருடகாலமாக முன்னாள் அமைச்சர் மஹிந்த சமரசிங்க அவர்களுடைய காலத்திலிருந்து எங்களுடைய சந்திம வீரக்கோடி அவர்களுடைய காலம் வரையும் நாங்கள் எடுத்த முயற்சியிலே ஒரு சக பாராளுமன்ற உறுப்பினர் தடையாக இருந்தார். தற்பொழுது இறுதி முடிவாக பிரதேச அபிவிருத்தி குழுவிலும் மாவட்ட அபிவிருத்தி குழுவிலும் எடுக்கின்ற தீர்மானத்துக்கமைய அந்த அமைச்சுக்கு இப்பொழுது நாங்கள் அந்த இடத்தை ஒதுக்கியிருக்கின்றோம். அந்த இடம் இறுதி செய்யப்பட்டிருக்கின்றது. அதற்காக நீங்கள் உடனடியாக ஒதுக்கப்பட்ட இவரிடம் மரோசூர் திட்டத்திலே 50 மில்லியன்கள் தந்திருக்கின்றீர்கள். அதற்கு முழுமையாக ஆக்குவதற்கு 453 மில்லியனுக்கான வேலை திட்டத்தை முன்வைத்து அதற்கான அங்கீகாரத்தையும் பெற்றிருக்கின்றீர்கள். உடனடியாகவே நாங்கள் அந்த இடம் இப்பொழுது 315A 315B போன்ற அந்த காணிகளோடு சேர்ந்து 10 ஏக்கருக்கு மேற்பட்ட காணிகளை எங்களை பெற முடியும் என்ற சூழல் இருக்கின்ற காரணத்தினால் உடனடியாக அமைச்சர் அவர்கள் அந்த வேலையை உடனடியாக ஆரம்பிப்பதற்காக பணிக்க வேண்டும் என்று கேட்பதோடு எங்களுடைய பிரதேசத்தில் இருக்கின்ற அபிவிருத்தி வேலைகள் நமது மாவட்டத்திலே ஒரு நிமிடம் தருமா எங்களுடைய பிரதேசத்தினுடைய அபிவிருத்தி வேலைகள் அனைத்தும் மிகவும் தாளதாமதமாகின்ற காரணத்தினால் திருமலை மாவட்டத்தினுடைய அனைத்து அபிவிருத்தி விடயங்களிலும் கௌரவ அமைச்சர் லக்ஷ்மண் கிரியல் அவர்களும் கௌரவ அமைச்சர் சந்திம வீரக்கோடி அவர்களும் கூடிய கவனத்தை செலுத்த வேண்டும் என்று கேட்டு விடைபெறுகின்றேன். நன்றி.
பூமி ஸ்தூதி.